මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආදි වස්තුක ශීලයේ සමාදන් වෙනා නමස්කාරයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉච්ඡා ආජීව වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීව වට්ඨමක සීලං ධම්මං සාධුකං සුවක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ ධම්මං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස් රූපසන්දා රසගන්ධා පස්සා ධම්මා ච කේවලා ဣඨාකන්තා මනාපාච යාවතන්ති තිබුංචති සදේව පස්ස ලෝකස්ස ඉති වූ සුඛ සම්මතා යත්තේතේ නිරුජ්ජන්ති තං නී සං දුක්ඛ සම්මතං සුඛාන්ති දිඨං අරියේහි සක්කායස්සුපරෝධනං පච්චනීකං ඉදං හෝති සබ්බ ලෝකේන පංසතං. සදහවත් පින්නතුනි, ඇස කන නාසය දිව කය මන යන ඉන්ද්‍රිය හයට අරමුණු වන රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම යන දේවල් දෙවියන් සහිත ලෝකයා ඇත්ත වශයෙන්ම තිබෙන හැටියටත් සැපගෙන දෙන දේ හැටියටත් සලකනවා. යම් තැනක මේවා නිරුද්ධ වෙනව නම් එතන දුකක් හැටියටත් සලකනවා. නමුත් ආර්යයන් වහන්සේලා ලෝකයා ඇතැයි ගන්නා සැපයයි ගන්නා මේ දේවල් නැතිවෙන තැනම සැපයක් හැටියට සලකනවා. මෙන්න මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දෘෂ්ටි කෝණ දෙක ප්‍රකාශ වෙන ගාථා තුනක් තමයි අද අපි මේ අටවෙනි පටිච්චසමුප්පාද දේශනාවට මාතෘකාව හැටියට ඉදිරියට ගත්තේ. සූත්‍ර නිපාතයේ ද්වේතානුපස්සනා සූත්‍රයේ 16 වෙනි ද්වේතානුපස්සනාවට අදාළවයි මේ ගාථා තුන සඳහන් වන්නේ. මීට කලින් දේශනා දෙකකදීම අපි මේ ද්වේතානුපස්සනා සූත්‍රයේ ද්වේතානුපස්සනා දෙකක් විග්‍රහ කරා මේ පින්වතුන්ට විවරණය කළා. අදත් මේ ප්‍රකාශ වෙන සූත්‍රයෙන් කියවෙන්නේ ලෝකයාගේ දෘෂ්ටි කෝණයත් ආර්යයන් වහන්සේලාගේ දෘෂ්ටි කෝණයත් අතර ඇති පරතරයයි. මේ කාරණය පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ ඒ ගද්‍ය පාඨ වලින් මෙහෙමයි ප්‍රකාශ කරන්නේ. අපි ඒක සිංහල පරිවර්තනය කිව්වොත් ඊවර අප පාලි පාඨයක් කිව්වා. මහණෙනි, යමක් දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයා විසින්, දෙවි මිනිසුන් මහණ බඹුණන් සහිත ප්‍රජා විසින් සැපයයි කල්පනා කරන ලදද, ඒ ආර්යයන් වහන්සේලා විසින් දුකකැයි යථාභූත වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් මැනවින් දකින ලදී. ඊළඟට ඒකේ අනිත් පැත්ත ප්‍රකාශ කරනවා, මහණෙනි, යමක් දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයා විසින්, මහණ බඹුණන් දෙවි මිනිසුන් සහිත ප්‍රජා විසින් මෙය දුකකැයි කල්පනා කරන ලදද, එය ආර්යයන් වහන්සේලා විසින් මෙය සැපයකැයි යථාභූත වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් මැනවින් දකින ලදී කියලා මේ අනුපස්සනාදික බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරලා අර අනිත් ඒවා ඉදි කළා වගේම දක්වනවා, යම් භික්ෂුන් වහන්සේ නමක් කෙලෙස් තවන වීරියෙන් යුක්තව මේ අනුපස්සනා දෙක අතර ඇති පරතරය මෙනෙහි කරනව නම්, ඒක අනුව ජීවිතය සකස් කරගන්නව නම්, ඒ භික්ෂුවට රහත් වෙන්න පුළුවන්, රහත් වෙන්න බැරි නම් අනාගාමී වෙන්න පුළුවන් කියලා. ඔන්න එතකොට එහෙම ප්‍රකාශ කරලා ඉවර වෙලා ඒ කාරණේම තමයි ගාථා පෙළකින් ඉදිරිපත් කරන්නේ. ඒ ගාථා පෙළෙන් මුල් ගාථා තුනයි අපි මේ උද්ෘත කරලා උපුටා දැක්වේ. පළමුවෙන්ම ඒ ගාථා තුනේ අර්ථය තේරුම් ගන්න බලමු. රූපා සද්දා රසා ගන්ධා පස්සා ධම්මාච කේවලා ඉට්ඨාකන්තා මනාපාච යාවතත් හීති බුච්චති. රූප සද්ද රස ගන්ධ ස්පර්ශ කියන ඉෂ්ඨකාන්ත මනාප යම් ධර්ම ලෝකයා ඇතැයි කියනු ලැබේද, සදේව තස්ස ලෝකස්ස ඒතේවෝ සුඛ සම්මතා, දෙවියන් සහිත ලෝකයා විසින් මේවා සැපයයි සම්මත කරනවා. යත්ත චේතේ නිරුද්ධාන්ති තන්නේ සං දුක්ඛ සම්මතං. යම් තැනක මේ අරමුණු හය නිරුද්ධ වෙනවා නම් ඒවා එතන ඔවුන් විසින් දුකයයි සම්මත කරලා තියෙනවා. ඊළඟට කියනවා, සුඛාන්ති දිට්ඨං අරියේහි සක්කායස් උපරෝධනං. නමුත් ආර්යයන් වහන්සේලා විසින් සක්කාය නම් වූ මේ පංච උපාදානස්කන්ධය උපරෝධනය කිරීම වඩක්වාලීම සැපයකයි දකින ලදී. පච්ච නීකං ඉදං හෝති සබ්බ ලෝකේන පස්සතං. මේ ඔවුන්ගේ මේ සත්‍යය දකින ඔවුන්ගේ දර්ශනය, උන්වහන්සේලාගේ දර්ශනය මුළු ලෝකයේ ලෝකයාගේ දර්ශනයට ප්‍රතිවිරුද්ධයි කියලා ඔය විදිහට ප්‍රකාශ වෙන මේ ගාථා තුනේ. ඉතින් ගාථා තුනෙන් ප්‍රකාශ වෙන කාරණේම ඊළඟට තවදුරටත් ගාථා දිගට පෙළක්ම සඳහන් වෙන මේ මුල් ගාථා තුන විතර අපි උටා දැක්වේ. අපි මේ පින්නතුන්ට මතක ඇති මේ අපේ දේශනා අහුන්කන් දුන්න අයට ද්වේතානුපස්සනා සූත්‍රයේ පළමුවෙන්ම හඳුන්වා දෙන අවස්ථාවේදී අපි ප්‍රකාශ කළා මේ සූත්‍රය පුදුම විදියේ ධර්ම තේජසක් පිළිමිබු වෙන සූත්‍රයක් කියලා. ඉතින් ඒ වගේම මේ 16 වෙනි ද්වේතානුපස්සනාව 16 වෙනි ද්වේතානුපස්සනාවෙන් තමයි මේ දීර්ඝ සූත්‍රය කෙළවර වෙන්නේ. ඒ කෙළවර වන ගාථා මාලාවෙන් තුනක් පමණයි අපි මේ උපුටා දැක්වේ. සාමාන්‍යයෙන් මේ කාලේ පාලි ගාථාවලට වැඩි රුචියක් නැති නිසා අපි මේ අවස්ථාවේ කල්පනා කළා ඒ ගාථා එක එක අරගෙන තේරුම් කරනවට වැඩිය බුදුරජාණන් වහන්සේගේ ධර්ම තේජස යන්තමින්වත් මේ පින්නතුන්ට තේරුම් ගන්න පුළුවන් වෙන විදියට සිංහල කවියෙන් ඒක ඉදිරිපත් කරන්න. ඒක අපි මේ වෙලාවේ කරපු එකක් නොවේ. අපේ එක්තරා පොතක පරිච්ඡේදයක් අගට අපි මේ ගාථා පෙළ සිංහල කවියට නඟලා තියෙනවා. ඒක මේ අවස්ථාවේ මේ පින්වතුන්ට ප්‍රකාශ කරනවා. යන්තමින් හරි මේ ධර්ම තේජස තේරුම් ගන්න. රූ සද රසද ගන්ධ පහස මනසට එන දෑ, ඉටුතුටු වඩන මනනන්ද මේ හැම ඇතැයි ගත්දෑ. සදේ උලොව හැම දෙන එක ඇතින් සැපැයි ගන්නෝ, මෙහැම නැතිවන තැන දුකකැයි මතය දරනෝ. අරි මඟට පද්දන පස්කඳ ඇලුම හරනෝ, එයම සැපතැයි දක්වන කල ලොව එරෙහි වන්නෝ. අන්දන සැපැයි කීදෑ, අරිදන දුකැයි කීවෝ, අන්දන දුකැයි කීදෑ, අරිදන සැපැයි කීවෝ, බලව දහමික ගැඹුරෙක් මුලා වෙති නොම දතුූ. මොහඳුර තුළ කොටුවෑ නොදකිති නැනැස නැතියෝ, නැනලු තුළ විවටවෑ දකිති නැන ඇස ඇතියෝ, ළඟම ඇතිමුත් නොදකිති දහම් මඟ නොමරිසියෝ. භව ඇලු මෙහි ගිලුන, භවදිය වැලට හසුවන, මරු වසෙහි රැඳුන රැසකින් මෙදහම නොදකින. අරි මඟට පිළිපන් පුඟුලන් මැමිස වෙනාන්, කවුරු දකිතිද මෙනිවන් මුලසුන් කැරම කෙලෙසුන්. ඔය අපේ පුළුවන් තරමින් ඔය ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්ම තේජස මේ ප්‍රකාශ කරන මේ පින්නතුට යමක් දැනගන්න. ඉතින් මේ මීට කලින් දේශනාවේදී අපි 15 වෙනි ද්වේතානුපස්සනාව ප්‍රකාශ කළා. ඒකෙත් මේ විදිහටම එකිනෙකට ප්‍රතිවිරුද්ධ දෘෂ්ටි කෝණ දෙකක් ඉදිරිපත් වුණා. ඒකට යන්තමින් මතක් කරගත්තොත් මේ විදිහටයි, මහණෙනි යමක් දෙවියන් මරුන් බමුන් සහිත ලෝකයා විසින්, මහාන බමුණන් දෙවි මිනිසුන් සහිත ප්‍රජා විසින් මේ සත්‍යයයි කල්පනා කරන ලදද, ය මුසාවකැයි ආර්යන් වහන්සේලා විසින් යථාභූත වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකින ලදී. ඊළඟට ඒකේ අනිත් පැත්ත, මහණෙනි යමක් දෙවියන් මරුන් බමුන් සහිත ලෝකයා විසින්, මහාන බමුණන් දෙවි මිනිසුන් සහිත ප්‍රජා විසින් මේ මුසාවකැයි කල්පනා කරන ලදද, ය ආර්යන් වහන්සේලා විසින් මේ සත්‍යකැයි යථාභූත වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකින ලදී. එතකොට ඒ ප්‍රකාශ වුණේ අපි ඒ අවස්ථාවේ මේ පිනතුන්ට මතක් කරලා දුන්නා. ඒ නාම රූපය, ලෝකයා නාම රූපය සත්‍ය හැටියට ගන්නවා, මේ විඥානයේ පිළිබිඹුන නාම රූපය. නමුත් ආර්යයන් වහන්සේලා ඒක මුසාවක් හැටියට දක්වනවා. දැන් එතකොට පටිච්චසමුප්පාද ධර්මයේ නාම රූපය ළඟට තියෙන සලායතනේ බව මේ පිනතුන් දන්නවා. දැන් මේ දේශනාවේදී කියවෙන්නේ අන්නේ සලායතන අදාළ ටිකයි. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන ඒ අරමුණු මේ සලායතනයට අදාළ දේවල්නේ. සලායතන කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මන සහ ඒවාට අදාළ රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන අරමුණු. ඒකට ලෝකයා ඒවා සැපයි හැටියට සලකනවා. නමුත් ඒවා නැතිවෙන තැන දුකකයි හැටියට, දුකක් හැටියට සලකනවා. නමුත් ආර්යයන් වහන්සේලා ඒවා දුකක් හැටියටත්, ඒවා නැතිවෙන තැන සැපයක් හැටියට දකිනවා. මේ කියපු අරමුණු නැති වෙන්නේ කොතනද? මේ අරමුණු හය නැති වෙන්නේ කොතනද? දෙන ලෝකයකද? ඒකට තමයි පින්නතුනේ සලායතන නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂය හැටියට සැලකෙන නිවනේදී. නිවන හඳුන්වන්නේ ඇත්ත වශයෙන්ම සලායතන නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂය. එතකොට ඒ සලායතන නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂය තමයි නිවනේ කියලා කියන්නේ, වෙන අමුතු ලෝකයක් නෙවෙයි. අන්න ඒතෙන්දි තමයි ඒ ප්‍රත්‍යක්ෂ අවස්ථාවයි මේ කිව්වේ සැපය හැටියට ආර්යයන් වහන්සේලා සලකන්නේ, මෙලොවම අත්විඳිය හැකි ප්‍රත්‍යක්ෂ කාරණය. එතකොට ඒක බොහෝ දිනාට සැක කරන්න පුළුවන්. මේ කාලෙත් බොහෝ උගතුන් දැනට අපි කොච්චර මේවා ගැන කිව්වත් ලිව්වත් අර බොහෝ දිනා අර පැරණි මතය, අර සිය දෝරිස් නිවන අල්ලගත්තු අය ඉන්නවා. දැන් මේකට ඉතාම හොඳ සාධකයක් මේ නිවන සලායතන නිරෝධය බව පෙන්වුම් කෙරෙන වටිනා සූත්‍රයක් තියෙනවා. සංයුත් සංගය සලායතන සංයුක්තයේ ලෝකකාම ගුණ වග්ය, ලෝකකාම ගුණ සූත්‍රය කියලා. ඒ සූත්‍රයේ මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. තවත් කාරණා අතර හිටිගමම බුදුරජාණන් වහන්සේ මහා ප්‍රහේලිකා විදියේ දේශනා පාඨයක් මේ විදිහට ප්‍රකාශ කරනවා. තස්මාතිහ භික්ඛවේ සේ ආයතනේ වේදි තබ්බේ යත්ථ චක්කුංච නිරුජ්ජති රූප සංඥාච විරජ්ජති. සේ ආයතනේ වේදි තබ්බේ යත්ථ සෝතංච නිරුජ්ජති සද්ද සංඥාච විරජ්ජති. සේ ආයතනේ වේදි තබ්බේ යත්ථ ඝානංච නිරුජ්ජති ගන්ධ සංඥාච විරජ්ජති. සේ ආයතනේ වේදි තබ්බේ යත්ථ ජීවාච නිරුජ්ජති රස සංඥාච නිරුජ්ජති. සේ ආයතනේ වේදි තබ්බේ යත්ථ කායෝච නිරුජ්ජති පොට්ටබ්බ සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිතබ්බේ යත්ථ මනෝච නිරුජ්ජති ධම්ම සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිතබ්බේ සේ ආයතනේ වේදිතබ්බේ මේක මේ පින්නතුන්ට ඇහෙනවා මහ පුදුම හිතෙනවා බුදුරජාණන් වහන්සේ යම්කිසි පාටියක් නැවත නැවත අවධාරණය කරන මොකක්ද ඒ පාටියේ තේරුම සේ ආයතනේ වේදිතබ්බේ කියලා කියන්නේ පින්නතුනි ඒ පරණ ඒ පාලි භාෂාවේ හැටියට කිව්වේ තන් ආයතනං වේදිතබ්බං කියන එකයි ඒ ආයතනේ දති යුත්තේ එතකොට බුදුරජාණන් වහන්සේ අවධාරණය කළ පුදුම විදියට මේ සංඝයා වහන්සේලාට අමතරලා මේ ප්‍රකාශ කරනවා. ඊ ආයතනය දති යුතුයි. ඊ ආයතනය දති යුතුයි කියලා කිව්වේ මොකද්ද? අන්න එකක් තේරුම් ගත්තාම මේ පිටුතට තේරෙනවා. චක්කුංච නිරුද්ධති රූප සංඥාච විරජ්ජති. යම් ආයතනයක ඇස නිරුද්ධ වේද රූප සංඥා නැකියේද ඒ ආයතනය දති යුතුයි. ඒ වගේම කන නිරුද්ධ වේද ශබ්ද සංඥා නැකියේද ඒ ආයතනය දති යුතුයි. ඒ විදිහට හිතා ගන්න නැහැයත් දිවත් කයත් අවසානයේ මනසත් එතනයි පුදුම වැඩේ තියෙන්නේ යත්ත මනෝච නිරුද්ධති යම් තැනක යම් ආයතනක මනසත් නිරුද්ධ වේද ධම්ම සංඥාවද මෙකීද අන්න ඒ ආයතනයේ දත යුතුයි ඒ ආයතනයේ දත යුතුයි කියලා ඔන්න ඊළඟට අමුතු දෙයක් සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රහේලිකා වගේ සූත්‍රය ප්‍රකාශ කළා ආසනෙන් නැගිටලා විහාරයට වැඩම කළා බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල කරන එක්තරා පක්‍රමයක් මේ ගෝලෙන්ට මේවා විවරණය කරන්න අවස්ථාවක් දීලා. එතකොට මේ සංඝයා වහන්සේලා කල්පනා කරනවා දැන් ඉතින් මේ භාග්‍යතුන් වහන්සේ කෙටියෙන් දේශනාවක් කළා මේ ආර්ථය විවරණය වෙනකොට අපි කහගෙන්ද මේක අහගන්නේ කියලා ඔන්න ඒගොල්ලෝ සාකච්ඡා කරලා ඒ සංඝයා වහන්සේලා මේ ආනන්ද ආශ්‍රමතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේත් බොහොම වර්ණනා කරපු කෙනෙක් අනිත් සංඝයා වහන්සේලාත් බොහොම ගරු කරන කෙනෙක් අපි යමු ආනන්ද ස්වාමීන් වහන්සේලා ආශ්‍රමතුන් වහන්සේ ළඟට ගියා ඒ පිරිස ඒ සංඝ පිරිස ගිහිල්ලා ආනන්ද ආශ්‍රමතුන් ස්වාමීන් වහන්සේට ආරාධනා කළා භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් අපට කළා කෙටියෙන් ඒකේ අර්ථය අපට තේරුම් කළ දෙන්න සවිස්තරව ඉතින් මුලදී අර මේ බඳු තැන්වල බොහෝ විට කියනවා ওই ශ්‍රාවකයන් වහන්සේලා ශාස්ත්‍ර ගෞරවය නිසා ටිකක් මැලිකම දක්වනවා අදිමදි කරනවා. ඉතින් නැමෙත නැවතත් ප්‍රකාශ කරාම ඔන්නේ ආනන්ද සානන්ද කියන හොඳයි එනම් මම මට තේරෙන හැටි කියන්න ඔබ වහන්සේලා ගිහිල්ලා වාග්යතුන් වහන්සේගෙන් අහලා ඒක ස්ථිර කරගන්න සහතික කරගන්න කියලා ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේ දෙන විවර අටුවා මොකක්ද? එකම වාක්‍යයක්. සලායතන නිරෝධං කෝ ආවුසෝ භගවතා සන්ධාය භාසිත ඒකේ තේරුම අවත්නි මේ ඔය භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශය කළේ සලායතන නිරෝධය පිළිබඳවයි. සලායතන නිරෝධය පිළිබඳවයි. එතෙන්දී අටුවාවත් පිළිගන්න නොසලී සලායතන නිරෝධය ගැන නිවන බා. ඉතින් අන්න එතකොට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ එච්චරයි කිව්වේ. ඉතින් එයින් හිතා ගන්න පුළුවන් නිවන සලායතන නිරෝධය නාමයෙන් හඳුන්වපු බව. ඉතින් ඊළඟට මේ සලායතන නිරෝධ තත්වය ආයතනයක් වශයෙන් මෙතන අවධාරණය කිරීම ඉතාම වැදගත්. මේක අපට තව සාධකයක් කරගන්න පුළුවන් අවස්ථාව ඔන්න ඊළඟට කියනවා. උදාන පාළී පාටලි ගාමිය වගේ නිබ්බාන පටිසංයුක්ත සූත්‍ර කීපයක් සඳහන් වෙනවා. ඒ ආරම්භ වෙන්නේ මේ විදිහටයි භාග්‍යතුන් වහන්සේ සංඝයා වහන්සේලාට භික්ෂුන් වහන්සේලාට නිබ්බාන පටිසංයුක්ත ධර්ම කතාවකින් උත්සාහවත් කළා. එතකොට එහෙම ඒ සූත්‍රයක් තියෙනවා ඒ විදිහට නිබ්බාන පටිසංයුක්ත සූත්‍රයක් හැටියට සම්මත සූත්‍රයක් තියෙනවා. අද අටුව ආචාර්යින් වහන්සේලාටත් පෙර අපර උගතුන්ටත් මහ ගැටලුවක් වෙච්ච. මොකක්ද මෙන්න මේ විදිහටයි කියන්නේ. අතිපික්කවේ තද ආයතනං යත් නේව පඨවීන ආපෝන තේජෝන වායෝන ආකාසානං චායතනං විඥානං චායතනං අකිංචඤ්ඤායතනං නේව සංඥානා සංඥායතනං නායං ලෝකෝ න පරලෝකෝ න උභෝ චන්දිම සූර්යා తත්‍ර පාහාම්බික්ක වේ නේව ආගතින් වදාමි න ගතින් වදාමි න ගතින් න ඨිතින් න චුතින් න උප්පත්තින් අපවත්තං අපතිට්ඨං අපවත්තං අනාරම්මණං ඒසේවන්තෝ දුක්ඛස් ඔන්න සූත්‍රය. එතකොට මේක තෝරන්න බලමු. අතිපික්ක වේ තද ආයතන මහාන මහණිනී එබඳු ආයතනයක් ඇත. ඔන්න ඔතන යෙගතුන් හිර වෙන්නේ. මේ කියන ආයතනේ මරණින් මතු වෙන ලෝකයක් කියලා මේ ආයතන තෝරන්නේ. කලින් සූත්‍රයෙන් පැහැදිලි වුණා මේ පින්නතුන්ට අර සල ආයතන නිරෝධයම බුදුරජාන් වහන්සේ ආයතනයක් හැටියට අවධාරණයෙන් වදාළ බව. ඉතින් ඔන්න මේ මෙහිමයි සූත්‍රය දැන් තව තේරුම් ගන්න බලමු. අතිපික්ක වේ තද ආයතන මහණිනී මෙම ආයතනය ඇත කෙබඳු ආයතනයක්ද කියන ඊළඟට කියනවා. ඒ ආයතනයේ ස්වභාවය යත් යම් තැනක නේව පඨවි පඨවිත් නෑ මෙහෙම හිතා ගන්න. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ අපි ලෝකයේ තියෙනවයි කියලා හිතන මහා භූත ධර්ම ධාතු ඒවත් නෑ. ඊළඟට අරූප තත්ත්ව ආකාසානංචායතන විඤ්ඤාණංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඤායතන ඒවත් නැහැ. ඊළඟට මෙලොවත් නැහැ, පරලොවත් නැහැ, ඊරත් නැහැ, හඳත් නැහැ. මහ බුදුමයි. ඕක නිසා තමයි කවුරුත් පරිලැවෙන්නේ. ඊළඟට කියනවා තවත් ගැඹුරු කාරණයක්. මහණෙනි, එතන මම කියනවායි මේ බුද්ධ වදන ප්‍රකාශ කරන්නේ, මම කියනවායි ඒ කියාපු ආයතනියේ ඒ මග්ද නැත, යාමග්ද නැත, සිටීමක්ද නැත, චුතියක්ද නැත, උත්පත්තියක්ද නැත. ඊළඟ අන්තිමට කියනවා අපපතිට්ඨං අපවත්තං අනාරම්මණ. ඒ ආයතනයේ தත්ත්වය ප්‍රකාශ කරනොත් අන්තිමටම තව පද තුනකින් අපවත්තං, ඒ ආයතන තුල පැවැත්මක් නැත. අපපතිට්ඨං, ඒ ආයතන කොහෙවත් පිහිටපු එකකුත් නැවේ. අනාරම්මණ, ඒ ආයතනට අරමුණක්ද නැත. අන්තිමට ඉවර කරන්නේ ඒ සේවන්තෝ දුක්ඛස, මේකම දුකේ කියලා. ඉතින් මෙන්න මේ පාඩේ දීර්ඝ කාලයක් ශතවර්ෂ ගණනක් මේ උගතුන් ඒ අතට පෙරලා තෝරනවා. තෝරන්නේ බොහෝ විට ඉරහඳ තාරකා නැති අමුතු ලෝකයක් හැටියට. නමුත් අපි පෙන්වුවා මේ කියන සලායතන අර මනසත් නිරුද්ධ වෙනවා නම්, මනසට එන ධර්ම සංඥාවල් නිරුද්ධ වෙනවා නම් ඉරහඳ තාරකා වලට කොහෙද තැන? අර එහෙමක් යාමක් මොකක්වත් නැහැනේ. ඒ ටිකවත් මේ අපි උගතුන්ට තේරුන්නේ. මේක අර මොකද භවතෘෂ්ණාව නිසා ලෝකයා පෙළඹෙන්නේ නිවන කියලා කියන්නේ අන්න මරණින් මතු වෙන තත්ත්වය. ඉතින් කොහොම හරි ඔන්න එතකොට එයින් අපට ප්‍රත්‍යක්ෂ වුණා මේ සලායතන නිරෝධයෙන් නිවන බව. ඒ නිවනේ මේ නිබ්බාන පරිසංයුත්ත ධර්ම කතාවකනේ බුදුහාමුදුර කියන්නේ, වෙන එකක් නෙවෙයිනේ. එතකොට ඒක හොඳටම පැහැදිලි වෙන එක තමයි ඒක දුකෙහි කෙලවරයි කියන්නේ. දුකෙහි කෙලවර වෙන්නේ එතනනේ. ඒක ආයි අමුතු ලෝකයක් නෙවෙයිනේ. ඉතින් කොහොම හෝ වේවා ඔන්න ඔය ඒ කියාපු සූත්‍රය අති විශේෂයි. ඔන්න ඊළඟට අපි මේ ටිකෙන් ටික මේවා අර නූලක මුතු වැට අමුණන්න වගේ මේ පින්නතුන්ට මේ අහන් ඉන්න ටිකේදී හරි යම් කිසි අවබෝධයක් ලැබෙන හැටියට මේ ඒ එතනින් මෙතනින් සූත්‍ර අමුණලා පෙන්නුම් කරනවා. ඔන්න ඊළඟට තවත් මේකට තවත් සාධක වෙන අමුතුම සූත්‍රයක් වෙනවා. ඒත් අර වගේ ප්‍රහේලිකා අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා ආමත්තලා ප්‍රකාශ කරනවා. නාං භික්කවේ ගමනේන ලෝකස්ස අන්තං ඥාතයන් ගට්ඨයන් පත්තයන්ති වදාමි. නච්ච පනාහං භික්කවේ අපත්තා ලෝකස්ස අන්තං දුක්ඛස්ස අන්ත කිරියන් වදාමි. එතනත් පොඩි ප්‍රහේලිකාවක්. ඒකේ තේරුම මහණෙනි මම කියනවා ගමන් කිරීමෙන් ලෝකයේ කෙලවරට නොපැමිණිය හැකියි කියලා. නමුත් ඔන්න ඊළඟට කියනවා නමුත් ලෝකයේ කෙලවරට නොපැමිණ දුකෙහි කෙලවරක් ඇතැයිද නොකිය. පරස්පර විරෝධී වගේ බැලුවා. මේක නියම ප්‍රහේලිකාව. බුදුරජාණන් කියනවා මට ගමන් කිරීමෙන් ලෝකේ දැන් අපි ලෝකයේ කෙලවරේ කියනකොට කපාටම හිතෙන්නේ මිනිස් මේ පින්නතුන්ට වුණත් ලෝකයේ කෙලවරේ ගමන් කිරීමෙන් යන්න පුළුවන් තැනක් කියලා. නමුත් බුදුරජාණන් කියනවා මම කියනවායි ගමන් කිරීමෙන් ලෝකයේ කෙලවරට යන්නත් බැරි. ඊළඟට අනිත් පැත්තට කියනවා හැබැයි ලෝකයේ කෙලවරට නොගිහින් දුකේ කෙලවරක් ද නැතයි කියනවා. ලෝකයේ කෙලවරට යන්නත් වෙනවා. යන්නේ ගමනින් නෙමෙයි. ඔන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රකාශ කළා නැගිටලා විහාරයට ඔන්න පටලැවිල්ල. ඉතින් එතකොට ආයෙත් අර වගේම සංඝයා වහන්සේලා උන්වහන්සේලා අතර කතා කරලා අපි යන්න ඕන කවුරු ළඟටද හිතලා අර විදිහටම ආනන්ද හාමුදුරු ළඟටම වැඩම කළා. මේ අපිට මේක තේරුම් කරලා දෙන්න කිව්වා. ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ අවස්ථාවේ ටිකක් දිග විවරණයක් කරනවා. ඉතාම වටිනා විවරණයක්. ඒ විවරණය කරන්නේ ලෝකය කියන්නේ මොකද්ද කියන එක හඳුන්වලා දෙනවා. ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකය කියන්නේ මොකද්ද? මෙහෙමයි ප්‍රකාශ කරන්නේ. යේන කෝ ආවුසෝ ලෝක සංඤී හෝති ලෝකමානී අයං උච්චති අරියස්ස විනේ ලෝකෝ. එවත්නි යමකින් ලෝකය පිළිබඳව සංඥාවක් ඇති කර ගන්නවනම් ලෝක සංඤී යමක් නිසා යමක් උපකාර කරගෙන ලෝකය පිළිබඳව මානයක් මැනීමක් ඇති කර ගන්නවනම් ලෝකමානී. ඒ වචන දෙක විශේෂයි. එවත්නි යමකින් ලෝකය පිළිබඳ සංඥාවක් ඇති කර ගන්නවාද ලෝකය පිළිබඳ මානයක් මැනීමක් ඇති කර ගන්නවාද එය මේ ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයක්. ලෝකයක් කියලා ඔන්න ඊළඟට තමන්ම ප්‍රශ්න කළා. ඒක තව පැහැදිලි කරනවා. කියන කොහා උසෝ ලෝකස්මින් ලෝකසන් මොකින්ද මේ ලෝකයේ පිළිබඳව ලෝක සංඥාවක් ලෝකමානයක් ඇති කරගන්නේ? තක්ුණා කොහා උසෝ ලෝකස්මින් ලෝකසන්ණී ලෝකමාන ලෝකෝති ලෝකමාන ඇසෙනුයි ලෝකයේ පිළිබඳ සංඥාවක් ලෝකමානයක් ඇති කරගන්නේ. ඒ වගේම කණෙන් නැහැෙන් දිවෙන් කණෙන් නැහැෙන් දිවෙන් කයෙන් මනසි කියලා ඒ ආයෙදෙනු හය. මේ කියපු හයෙන් තමයි ලෝකයේ පිළිබඳ සංඥාවක් ඕමානයක් ඇති කරගන්නේ. ඒ ඇති කර ගන්න ඒකම තමයි මේ ධර්මය තුල ලෝකයේ හැටියට හඳුන්වන්නේ. උන් එතකොට ඒකෙන් මේ පින්නතුනේ තවත් පැහැදිලි වෙනවා මේ සලායතනෙමයි මේ ආර්ය ව්‍යවහාරයට අනුව ලෝකයේ හැටියට දක්වන්න පුළුවන්. ඊළඟට උන් එතන ඉඳලා අපි තව ටිකක් ඈතට යනවා මේ සූත්‍රයට සම්බන්ධ එකක්. මීට කලින් අවස්ථාවල ඇත්ත වශයෙන් අපි ඒ සූත්‍රයට අදාළ බොහෝ අවස්ථාවල ඒ සූත්‍රය උද්ෘත කරලා දක්වන්නත් සිදු වුණා. නමුත් මේ පටිසමුප්පාද දේශනා මාලාවේ අපි ඒක මෙතෙන්ට ගැලපෙන නිසා අපි ප්‍රකාශ කරනවා. මොකද්ද සූත්‍රය? රෝහිතස්ස සූත්‍රය. මේ සූත්‍රයේ වැදගත්කම කොයිද අන්ද කියතොත්, මේ සූත්‍රය සංයුක්ත නිකායේ දකින්න ලැබෙනවා, අංගුත්තර නිකායේ දකින්න ලැබෙනවා. මොකද්ද මේකේ තියෙන්නේ? මෙහෙම බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ වාසය කරන අවස්ථාවක රාත්‍රී කාලයේ රෝහිතස්ස නැමැති දිව්‍ය පුත්‍රයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ප්‍රකාශ කරනවා මෙහෙම එකක්. ස්වාමීනි, මේ යම් තැනක, මම ඒක සිංහලෙන් කියන්නම්, මේ පාලි නිතර ඇහෙනකොට මේ පින්නතුන්ට ඒක කනට අමීරි වෙන්නත් පුළුවන් සමහර විට, මෙහෙම තේරුම කියමු. ස්වාමීනි, යම් තැනක නූපදීද, නොදිරයිද, නොමියෙයිද, නැවත චුත නොවේයිද, නැවත නූපදීද, අන්න එබඳු ඒ ලෝකයේ අන්තයට, ලෝකයේ කෙළවරට ගමන් කිරීමෙන් පැමිණිය හැකිද කියලා මේ රෝහිතස්ස දේවපුත්‍රය අහන බුදුරජාණන්. බුදුරජාණන්සේක බාරටම කියනවා, ඇත්නි, ඔය කියන උපදීමක්, දිරීමක්, මැරීමක්, චුතවීමක්, නැවත උපදීමක් නැති ඒ ලෝකාන්තයට ගමන් කිරීමෙන් යන්න බෑ. ඒ ටික කිව්වේ හැටියම මේ දේවපුත්‍රයා කියන ආශ්චර්යයි ස්වාමීනි, අද්භූතයි ස්වාමීනි කියලා. මොකද ඒ තමන්ගේ මතයට එකඟ වෙන නිසා ඔන්න ඊළඟට අතීත ප්‍රවෘත්තිය ප්‍රකාශ. ඊළඟට මේ රෝහිතස්ස දේවපුත්‍ර කියන ස්වාමීනි, මම ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙන ඔන්න මේ සිද්ධිය කියන්නේ මෙහෙමයි. මම මීට කලින් භෝජනමැත්තෙකුගේ පුතෙක්ව ඉපදිලා මහා ඉර්ධියක් ඇතිව අහසින් යන ශක්තිය තිබුණා මට. අහසින් ගමන් කිරීමේ වේගය උපමාවකට දක්වලා තියෙන්නේ දක්ෂ දුනුවායෙක් බොහොම පහසුවෙන්ම ඈතට දුන්න ඊතලයක් විදින වගේ ඒ තරම් වේගයයි මගේ ගමන. දැන් මේ කාලේ අභ්‍යවකාශ යාන පරාද ඇති. ඊළඟට කියනවා, මගේ පියවර මාරු කිරීම මේ විදිහටයි. පෙරදිග සයුරේ එක පියවරක්, එක අඩියක්, අවරදිග සයුරේ තව එක. ඒ තරම් වේගයෙන් ඇවිදින්න පුළුවන් මට. එහෙම ඇවිදලා අරතරම් වේගයෙන් අරතරම් පියමාරු කිරීමේ හැකියාවක් තිබෙද්දී ඒ 이르දි බලෙන් මම එහෙම තිබෙන මට මෙහෙම අදහසක් ආව නිකමට. මම ලෝකයේ කෙළවරට යන්න ඕන, කෙළවර සොයා ගන්න කියලා හිතාගෙන අවුරුදු 100ක්ම මම එහෙම ඇවිද්දා. ඒ ඇවිද්දේ මුළු කාලයම නෙවෙයි. එතන කියනවා ඒ රෝහිතස්ස දේවපුත්‍රයා ආහාර ගන්න වෙලාවත්, මල මුත්‍ර පහ කරන වෙලාවත්, නිදා ගන්න වෙලාවත් ඇර අවුරුදු 100ක්ම මම ලෝකයේ කෙළවර සොයාගෙන එහෙම ඇවිදලා අතරමඟදීම මැරුණා. මැරිලා තමයි මේ දත්තයට ආවේ කියන එක හංග කියලා ඔන්න ආයිත් ආශ්චර්යයි භාග්‍ය ස්වාමීන් අද්භූතයි ස්වාමීන් වහන්සේ මේ ප්‍රකාශ කළ එක කියලා බුදුරජාණන් වහන්සේට එහෙම ප්‍රශංසා කරාම ඔන්න බුදුරජාණන් වහන්සේ අති විශේෂ ප්‍රකාශයක් කරනවා. කොහොමද අරක ඉතින් අරක නැවතත් අහුරු කළා. එසේ ඇවැත්නි, යම් තැනක නූපදීද, නොදිරාද, අන්නේ චුත නොවේද, නැවත නූපදීද, එබඳු ඒ ලෝකාන්තයට ගමන් කිරීමෙන් පැමිණිය නොහැකැයි මම කියමි. එසේම ඒ ඊළඟට කියනවා, අර කලින් කියාපු සූත්‍රයේ කියුවා වගේ, නමුත් ලෝකයේ කෙළවරට නොපැමිණ දුක් කෙළවර කිරීමක්ද නැකයි කියන. අර කලින් කියාපු අර පරස්පර විරෝධී වගේ ප්‍රකාශ කරනවා. කළා ඔන්න ඊළඟට කියන පාඩිය තමයි අපි කලින් උතුපුටා දැක්ුවා. මේ කාලයේ උගතුන්ට මහා පුදුම විදියේ ඇත්ත වශයෙන් මේ වගේ යුගයක අපි ගැඹුරින් සිතන්න යුතු කාරණයක් බුදුරජාණන් ප්‍රකාශ කරනවා. අපිචාහං ආවුසෝ, ඒ ටික අපි පාලියෙන් කියමු. අපිචාහං ආවුසෝ ඉමස්මින්නේව බ්‍රාහ්මමත්තේ කලේබරේ සසංයිමි සමනකේ ලෝකංච පඤ්ඤපීමේ ලෝක සමුදයංච ලෝක නිරෝධංච ලෝක නිරෝධ ගාමිනීච පටිපද. එසේද නමුත් ඇවැත්නි, මෙම බඹයක් පමණ වූ සංඥාවත් මනසත් සහිත ශරීරයෙහිම ශරීර කූඩුවෙහිම මම ලෝකයක්, ලෝකයේ හටගැන්මක්, ලෝක නිරෝධයක්, ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක් දක්වලා. ඉතින් මෙන්න මේ තරම් මහා පුදුම වාක්‍යයක් ඒ ප්‍රකාශ කරලා තියෙනවා. අවාසනාවකට වගේ අටුවාචාරීන් වහන්සේ ඒ ප්‍රකාශය ගැන නිහඬ. ඒ නිහඬ බව ගැන බටහිර බටහිර උගතුනොත් පුදුමේ ප්‍රකාශ කරනවා. මේ තරම් වටිනා ප්‍රකාශයකට ඇයි අටුවාචාරීන් වහන්සේ නිහඬ? නිහඬ අරකයි අපිට හිතන්න තියෙන්නේ. එතකොට ඒ වෙනකොට අර සියදෝරිස් නිවන සම්මත වෙලා ඉවරයි මරණින් මතු. ඉතින් මෙලොවම නිවනක් ඇතේ කියන ඇතිව ප්‍රත්‍යක්ෂයක් ඇතේ කියන එක බොහෝ දෙනා ඒක පිළිගන්නවත් කැමති නැහැ. ඉතින් ඕක තමයි ඔන්න ඔය ටිකයි අර අපි මේ සිංහලට නගලා කියාපු ඒ කියන්නේ මොහඳුර තුල කොටුව නොදකිති නැනස නැතියෝ නැනලු තුල, නැනලු කියන්නේ ඥානාලෝකය තුල විවෘතව අපි සිංහලට නගපු එක හරියටම පාළි වචනෙම නොවෙන්න පුළුවන්. මොහඳුර තුළ කොටුවෑ නොදකිති නැනැස නැතියෝ. නැනලු තුළ විවටවෑ දකිති නැනැස ඇතියෝ. ළඟම ඇතිමුත් නොදකිති ධම්මඟ නොමරිසි. ළඟම ඇතිමුත් කිව්වේ ඒකයි. මේ බඹයක් පමණු සංඥාවත් මනසත් සහිත ශරීර කූඩුව තුළම දුකත් දුකෙහි නිරෝධයත් ඒ මේ ලෝකය කියලා කිව්වේ එකම තමයි. ලෝකයයි දුකයි එකම. එහෙම නැත්නම් ලෝකයක් ලෝකයේ හටගැන්මත් ලෝකේ නිරෝධයත් ලෝක නිරෝධගාමී ප්‍රතිපදාව කියන ආර්ය අෂ්ටාංගය ඔක්කොම තියෙන්නේ මෙතනයි කියලා බුදුරජාණන් ප්‍රකාශ කළා. එතකොට අන්නේ කණුව අපි කල්පනා කරන්න ඕන. එතකොට ඒ අර ගාථාවල තියෙන ධර්ම තේජසින් හැඟෙන්නේ එකයි. මේ ළඟම තියාගෙන අර එකිනෙකට ප්‍රතිවිරුද්ධ හැටියට පෙනුනේ ලෝකයා හිතන මේ ආයතන හයෙන් ලැබෙන මේ අරමුණු ටික තමයි සැප. එහෙම නැත්නම් සත්‍ය මේ නාම රූපය සත්‍ය. ආර්යයන් වහන්සේලා කියනවා එතන නෙවෙයි. ඒවා නිරුද්ධ වුණ තැනයි. ඒ නිර්ද වුණ තැන තමයි මේ පිනතුන් අර අපි නිවන දේශනාවල මාතෘකාව හැටියට ගත්තු පාටිය මතක් කරගත්තොත් ඊතං සන්තං ඊතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං කියන උපසමානුස්සති පාඨයෙන් හැඟෙන්නේත් ඔය කියාපු තත්ත්වය. මේ ශාන්තිය මේ ප්‍රණීතිය කියලා කිව්වේ අන්න අර ලෝකයාට හිතාගන්න බැරි විදිහේ ශාන්ත ප්‍රණීත තත්ත්වයක්. මොකද්ද? සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාර සංසින්දි මරව සංස්කාරණේ අර සලායතනට එනවා. සබ්බූපදී පටි නිස්සග්ගෝ ඒ සලායතනේ ගොඩනගාගත්තු පංච පාදනස්කන්ධේ උපදී වත්කම් ටික සබ්බූපදී පටි නිස්සග්ගෝ තණ්හක්කයෝ තණ්හාවට අදාළ දේවල් නේ අර කියපු ඉන්ද්‍රිය ආරම්මන විරාගෝ නොවැල්ම නිරෝධෝ නිරෝධ වීම සලායතන නිරෝධයක් ගන්න පුළුවන් ඒතර ලෝක නිරෝධය දුක්ඛ නිරෝධය කිව්වත් ලෝක නිරෝධය කිව්වත් සලායතන නිරෝධය කිව්වත් එකක්. එතකොට ඊළඟට නිබ්බාන නිවීම ඔන්න ඔය විදිහේ තත්ත්වයක්. මේක මහා ලෝකයාට තේරුම් ගන්න බැරි බවයි මේ ගාථාවලින් අපට හෙළිවෙන්නේ. මේ ළඟම තියෙන නමුත් ලෝකයා තේරුම් ගන්න කැමති නැහැ. මොකද ඒකට හේතු වරක කියුණානේ අන්තිම ගාථාවල මම ඒක සිංහලට දැම්මේ. භව ඇලු මෙහි කිලුනේ. භව දිය වැලට හසු වුණ මරු වශයෙන් රැඳුණ රසකින් මේ දහමන දකින්න. අරි මඟට පිළිපන්. පුඟුලන් මේ මිස වෙනාන් කවුරු දකිතිද මිනිවන්. අනු බුදුරජාණන් සංවේගින් ප්‍රකාශයි. මේ මේකයි ලෝක தත්ත්වය. නමුත් මේකයි නියම தත්ත්වය. නමුත් ලෝකයාට මේක පිළිගන්න බැහැ. ඉතින් මේක බැලු බැලමට මේ පරත මහා පරතරයක් තියෙනවා. නමුත් අර කියලා ප්‍රකාශ කරලා තියෙන මේ පරතරය තුළ හිත විහිදුවාගෙන කෙලෙස් තවරණ වීරියෙන් යුක්තව මේ ධර්ම මාර්ගයේ ප්‍රතිපදාවේ හික්මන භික්ෂුව එක්ක රහත් වෙනවා එක්ක අනාගාමී. මේක නිකම්ම පාඨයක් විද්වතුන්ගේ නුවණැත්තන්ගේ කුතුහලය දනවන්න ප්‍රකාශ කරපු එකක් නෙවෙයි. මේ ප්‍රතිපදාවේ හික්මන සංඝයා වහන්සේලාට ඇත්ත මොකද්ද? බොරුව මොකද්ද? සැප මොකද්ද දුක මොකද්ද කියලා තේරුම් කරලා දෙන්නයි බුදුරජාණන් වහන්සේ ඔය දෘෂ්ටි කෝණ දෙකේ වෙනස ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ටික දැන් මේ පින්නතුන්ට ඔයනකම් පාලි පාට අරෝමයක් කිව්වට මේ හැමදාම සමහර විට මේ පින්නතුන්ට අපි ගැන අසහනිකුත් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා කොයි හේතුවෙන් හෝ අපි අර වෙන දැකලා වගේ පොඩි නිදර්ශනයක් දෙමු. ගැමි කතාවක්. පොඩි ගැමි කතාවක්. මේ පින්නතුන් අහලා තියෙන එක කියාගෙන උඩ තේරෙයි. මේ ගමරාල්ලාගේ ගෙදර තොවිලා තොවිල පටන් ගන්න ලෑස්ති වෙනකොටම මහා වැහි බලාවක් ආවා. මහා වැස්සක් කළු කරා. ඉතින් මේ ගමරාලයි මේ ඇදුරොයි ලබු ගෙඩියක් ඇතුළට වැදුනා. ඉතින් ලබු ගෙඩියට ඇතුළට වැදිලා තොවිල පටන් ගත්තා. මහා වැස්සක් වැහැලා අර ලබු ගෙඩිය ඇලට ගහගෙන ගිහිල්ලා ඇලෙන් දොලට ගහගෙන ගිහිල්ලා දොලෙන් ගඟට ගහගෙන ගිහිල්ලා ගඟෙන් මූදට ගහගෙන ගියා. මූදට ගහගෙන ගියාට පස්සේ මෝරෙක් මේ ලබු ගෙඩිය කිල්ලා. ඊට පස්සේ අර දැල් දාන මිනිස්සුන්ගේ දැලකට මේ මෝර අහු වුණා. මේ අතරේ මහුල් ගෙදරකින් මේ මාළු සොයාගෙන එන කාණ්ඩයක් ඇවිල්ලා මේ මෝරා සල්ලි වලට ගත්තා. අරගෙන මහුල් ගෙදර කුස්සියට ගිහිල්ලා අර මෝරාගේ බඩ පැලුවා. එතකොට දෙන්න දෙනා දෙනෝ කියලා අර තොවිල තාම ඉවර නෑ. ගමරාලයි ඇදුරොයි එළියට ඇදුනා. මොකද මේක තියෙන්නේ ගමරාලවත් ඇදුරලවත් දන්නේ නැහැ ලබු ගෙඩියට වෙච්චදී. ලබු ගෙඩියේ අර විදියට වරුසට වැස්සට අහු වෙලා ගහගෙන ගිහිල්ලා ඇලෙන් දොලෙන් ගහගෙන ගිහිල්ලා අර අන්තිමට මූදෙට ගහගෙන ගිහිල්ලා දලකට අහු වෙලා ඒ ටික මුකුත් දන්නේ නැහැ. ඉතින් එමේ කිව්වේ මොකද? මේ ලෞකික දාර්ශනිකින් දෘෂ්ටිගතිකින් නුත් භෞතික විද්‍යාඥයිනුත් මේ ගමරාල්ලත් ඇදුරනුත් ඔක්කොම හැම තොවිලයක්ම නටන්නේ මේ සලායතන ලබු ගෙඩිය ඇතුළේ. සලායතන ලබු ගිඩිය ඇතුළේ. එයින් පිට දෙයක් තියෙනවා කියලා පිළිගන්න කැමතින සූදානන්න. ඒ ලබු ගෙඩිය කෙනවරටවත් යන්න බැරිවුණ අභ්‍යවකාශ යානවලින් තාම අඩුගන්න චාතුන් මහරජකටවත් යන්න බැරිවුණ හැටිය අපට අහන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරා සලායත නිරෝධය කියලා. ලෝකෝත්තර කියලා කියන්නේ මොකද්ද? ලෝකයෙන් එතර වීමනේ. එතකොට ලෝකයේ සලායතනය නම් ඒකෙන් එතර වුණු තත්ත්වයක් තිබෙන්න ඕනේ නේද? ඒතර වුණු තත්ත්වය තමයි නිවන. ඒකම තමයි දුකේ කෙලෙවර. ඒ ටිකම තේරුම් ගන්න බැරි මොකද අන්න අර භව ඇලුමට ගිලුණ භව දියවැලට හසු වුණාට පස්සේ නිවනේ නාමයෙන් භවය පතනවා. නිවනේ නාමයෙන් භවය පතනවා. අපි අර බොහෝ වෙලාවට උපහාසාත්මක නමුත් කියන්න සිද්ධ වුණා අර සියදෝරිස් උපාසක උන්නහගේ මේ මරණ දැන්වීමේ තියෙන නිත්‍ය මංගල පරම රමණීය සදාකාලික නිර්වාණය තමයි දැන් කවුරුත් සොයන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දැක්වේ එහෙම එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රකාශ කරලා තියෙනවා ඒ ආර්ය පරිවසන සූත්‍රයේම. මේ ලෝකයාට මේක තේරුම් ගන්න අමාරු නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න මැලියුනේ. අර බ්‍රහ්මරාජ ආරාධනා නොකළ නම් අපට ඒ ධර්මය අහන්නවත් ලැබෙන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ ධර්ම ගාම්භීර්ය ගැන හිතනකොට මේ විදිහටයි ප්‍රකාශ ඒක අපි කලින් පටිච්චසමුප්පාද දේශනාවකත් ප්‍රකාශ කළ ආර්ය පරිවසන සූත්‍රය ගැන කියනකොට කාරණා දෙකක් බුදුරජාණන් වහන්සේට තේරුණා. මේ භවාරාමා භවරතා භවසම්මුතිතා භවයට ඇලෙන භවයටම උදම් වෙන මේ ලෝක සත්‍යයට තේරුම් ගන්න බැරි කාරණා දෙකක් තියෙනවා. තැන් දෙකක් තියෙනවා. මොනවද තැන් දෙක? ඉදප්පච්චේතා පටිච්චසමුප්පාදෝ. මේ නිසා මේ වෙනවා කියලා කියන ඒ අර අපි දැන් එකතු විදිහට විග්‍රහ කළා දුන්න මේ ඇතිකල්හි මේ වෙයි ආදි වශයෙන් කියන පටිච්චසමුප්පාද ධර්මතාව වෙනත් විදිහකින් කියනොත් ඒකාන්ත අස්තිත්වයත් ඒකාන්ත නාස්තිත්වයත් ඒකාන්තයෙන් ඇත ඒකාන්තයෙන් නැත කියන අන්ත දෙකට මැදින් තිබෙන ඒක ඉක්මවාලු මධ්‍යම ප්‍රතිපදා මොකද්ද? සමුදයෝ සමුදයෝ නිරෝධෝ නිරෝධෝ. එතකොට ඒ ටිකවත් තේරුම් ගන්න ලෝකයාට අමාරු. ඒක පළවෙනි කාරණේ. සමුදයයි නිරෝධයයි කියලා ඒ විදිහේ නිරන්තරයෙන්ම ඇතිවන ඇතිවීමක් සහ නැතිවීමක් තියෙනවා කියන එක පළවෙනිම ලෝකයාට තේරුම් ගන්න බෑ. ඊළඟට දෙවෙනි කාරණේ තමයි ඒක බුදුරජාණන් වහන්සේ ආර්ය පරිවර්තන සූත්‍රයේ දක්වන්නේ සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පටිනිස්සග්ගෝ. මෙන්න මේ කාරණයක් දකින්න අමාරු ලෝකයක්. සියලු සංස්කාර සංසිඳීම, සියලු උපදීන් අතහැරීම, තණ්හක්ෂය කිරීම, විරාගය, නිරෝධය. එතකොට නිරෝධය. එතකොට සමුදය නිරෝධය කියලා දෙකක් තියෙනවා පටිච්චසමුප්පාදේ. එයින් ලෝකයා ඉන්නේ සමුදය පක්ෂී. ලෝකයා සමුදයෙන් සමුදයට පණිනවා නිරෝධය අමතක කරලා. ඒක නිසා නිරෝධයට බයයි. නිරෝධය දකින්න කැමැතිත් නැහැ. නමුත් අන්න විමුක්තිය තියෙන්නේ නිරෝධය. විමුක්තිය තියෙන නිරෝධය. ඒ බව බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල ප්‍රකාශ කරලා තියෙනවා. යේච රූපෝපදා සත්ත යේච රූපට්ඨායිනෝ නිරෝධං අපජානන්තා ආගන්තාරෝ පුනබ්භවං. රූප ලෝකවලට යන අයත් අරූප ලෝකවල ඉන්න අයත් නිරෝධය තේරුම් නොගැනීම නිසා ආගන්තාරෝ පුනබ්භවං නැමැත නැමැත භවයට එනවා. යන්නේ මේ විදිහේ තත්ත්වයක් තියෙන්නේ. එතකොට යේච රූපේ පරිඤ්ඤාය අරූපේචු අසංඨිතා නිරෝධේ විමුච්ඡanti තේ ජනා මච්චුහායින. ඔන්න ඒ අනිත් ගාතාවේ එක තියෙන. නමුත් යම් කෙනෙක් රූපේ හරියාකාරය තේරුම් අරගෙන අරූපේහිවත් නොරඳා නොරඳනවා නම් ඒ අය නිරෝධේ විමුච්ඡanti නිරෝධිය තුල විමුක්ත වෙනවා. ඒ අය තමයි මච්චුහායිනෝ මාර්යාගෙන් නිදහස් වෙන්නේ. මාර්යාගෙන් නිදහස් වෙන්නේ. ඔන්න ඒ විදිහේ තත්ත්වයක් එතකොට තියෙන්නේ. ඉතින් අපි මේ අර ලබුගිරිය තුල යාගය කියලා කිව්වේ මේ ඒ විදිහේ දෙයක්. ඒ ලබුගෙඩිය මාළුකාරය අල්ලපු කතාවට මාළු දැලට සම්බන්ධව තවත් ඊළඟට උපමාවක් අපි කියනවා. ඒක අපි හදපු එකක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ උපමාවක්. බ්‍රහ්ම ජාල සූත්‍රය. බ්‍රහ්ම ජාල සූත්‍රය නොදන්න කෙනෙක් මේ බෞද්ධ උගතුන් අතර නැහැ. මොකද දීඝනිකායේ මුලටම තියෙන සූත්‍රය. ඒ තරම්ම වැදගත් නිසා ඒක මුලට දාලා තියෙන්නේ. ඒක ගැන අපි කලිනුත් කියලා තියෙනවා. යම් තාක් ලෝකයේ තියෙනවා නම් දෘෂ්ටි ඇති වෙන්න පුළුවන් නම් දෘෂ්ටි ඒ හැම එකක්ම අහු වෙන බඹතැලක් බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයෙන් දාලා තියෙනවා. ඒ 62ක් දෘෂ්ටි දක්වලා තියෙනවා. ඒවා තුල එයින් පිට නෑ ලෝකයේ කිසිම දෘෂ්ටියක්. ඊළඟට ඒ දෘෂ්ටිවල තියෙන අඩුපාඩුව මේ වන දැන් ගැඹුරට යන්නේ ගැඹුරු කාරණයක් කියන්න යන්නේ. ඒ හැම දෘෂ්ටියක්ම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ වචන තුනකින්. වචන තුනකින්. මොනවද වචන තුන? තදපි පස්සපච්චය. තදපි පස්සපච්චය. තදපි පස්සපච්චය. ඒක තේරුම? ඔන්න යම් කිසි දෘෂ්ටියක් ඉදිරිපත් කළ බුදුරජාණන් වහන්සේ කියනවා එයත් ස්පර්ශයේ ප්‍රත්‍ය කරගෙන. එයත් ස්පර්ශයේ ප්‍රත්‍ය කරගෙන. එයත් ස්පර්ශයේ ප්‍රත්‍ය. ඒ තුලින්ම ඒක නිෂ්ප්‍රභා වෙනවා. මොකද හේතුව? අන්තිමට ඒක සමාලෝචනාත්මක පාඨය. මේ බ්‍රහ්මජාල සූත්‍රයේ සමාලෝචනාත්මක පාඨය ඉතාම වැදගත්. ඒ සමාලෝචනාත්මක පාඨයෙන් හැලි වෙනවා මොකද මේ පස්සේ එකේ තියෙන දෝෂේ. පස්සේ දෝෂේ මොකද්ද කියන තැන. අරම ප්‍රකාශ කළා කියනවා සබ්බේතේ, ඒ කියන්නේ ඔක්කොම දෘෂ්ටිගතිකයින් පිළිබඳව මෙන්න මෙහෙම පාඨයක් කියවෙනවා අවසාන වශයෙන් බුද්ධ වචනයට. සබ්බේතේ චෛ පස්සායතනෙහි පුස්ස පුස්ස පටිසංවේදෙන්ති තේසං පස්සපච්චය වේදනා, වේදනා පච්චය තණ්හා, තණ්හා පච්චය උපාදානං, උපාදාන පච්චය භවෝ, භව පච්චය ජාති, ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවති. ඒකේ තේරුම යාර කියාපු දෘෂ්ටි ගාතිකයින් හැම දෙනාම අභිඥාලාභීනුත් ඇතුළු හැම දෙනෙක්ම බුදුරජාණන් වහන්සේ ඔක්කොම එකට අල්ලලා ඒ අය හඳුන්වන්නේ අවසාන සමාලෝචනාත්මක පාඨයෙන් මෙහෙමයි. ඒ හැම දිනෙකම චෛ පස් ආයතනෙහි පුස්ස පුස්ස, ඒක තේරුම ආයතන හයෙන් සලායතනෙන් කියන එක. මේ ආයතන හයෙන් නැවත නැවතත් ස්පර්ශ කරමින් පුස්ස පුස්ස කියලා නැවත කියලා තියෙන. නැවත නැවතත් ස්පර්ශ කරමින් චෛ පස් ආයතනෙහි පුස්ස පුස්ස, ඒ ස්පර්ශ කිරීම නිසාම පටිසංවේදීන්ති වේදනාව තියෙනවා. ඔන්න එතනින්දීම පටිසම්පදයට අහුවෙලා ඉවරයි. තේසං වේදනා පච්චා තණ්හා, වේදනාව නිසා තණ්හාව, තණ්හාව නිසා උපාදාන, උපාදාන නිසා භවය, භව නිසා ජාති, ජාති පච්චා ශෝක පරිදේව ඔක්කොම. ඉතින් එයින් පෙන්නුම් කරන්නේ, එයින් මොකද්ද පෙන්නුම් කරන්නේ? බුදුරජාණන් වහන්සේ මේ පස්ස කියන අවස්ථාවෙන් එහාට ගිහිල්ලා අර ඔක්කොම දෘෂ්ටි 62ම ප්‍රතික්ෂේප කළේ, නිෂ්ප්‍රභා කළේ අර පාඨය නිසා නම් චෛ පස්ස ආයතනේ පුස්ස පුස්ස, එහෙම නැත්නම් පස්ස පච්චා කියන එකෙන් එයින් අපිට හංගෙන්නේ මොකද්ද? ස්පර්ශ කියන අවස්ථාවෙනුත් එහාට බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා තියෙනවා. ඇත්ත වශයෙන් පටිච්චසමුප්පාදය කියලා කියන්නේ එතන. පටිච්චසමුප්පාදය තේරුම් ගැනීම පටිච්චසමුප්පාදයෙන් මිදීම. මේක නිකම් ගැටලුවක් වෙන්න පුළුවන්. පටිච්චසමුප්පාදය නොදැනීම නිසා තමයි, නොදැනීම කියන එක අවිද්‍යාව නිසා, ඒ මුලාව තුල අන්න විඥාන නාම රූපය දෙකට අහුවෙලා අර නාසිසස් ගැන කියලා තියෙනවා, ඒ දඬු උඩ බල්ලා ගැන මේ පින්නතුන්ට කියලා තියෙනවා. අන්න ඒ විදිහේ දෙයක් තමයි නාසිසස් කළ දේ තමයි අපි මෙච්චර කාලයක් සංසාරේ කරලා තියෙන්නේ. අපේම හේවණල්ල වැළඳ ගන්න උත්සාහ කිරීම. හේවණල්ල මොකද? නාම රූපය. ඉතින් එතෙන්ට යන්නේ අන්න අර ටිකෙන් පස්සපච්චයා. ඒක ටිකක් ගැඹුරු කාරණා. ඔන්න එතන ඉඳලා අපි තව ටිකක් මේක විස්තර කරන්න. ඒක තව කියන්න තියෙනවා. අර තාම අර උපමාව කිව්වේ නැහනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනාව ඉවර කරන්නේ මහ පුදුම ආයත් අර මාළු අල්ලන දැලේ උපමාව. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් දෙනවා. මහණෙනි, යම්සේ දක්ෂ මසුන් මරන්නේක්, ඕ මසුන් මරන්නෙකුගේ අතවැස්සේ ඉතාමත්ම සියුම් ලෙස වියන ලද මාළු දැලක් අරගෙන කුඩා දිය කඩਿੱත්තකට බහිනවා. එතකොට ඒ මසුන් මරන්නට හොඳටම ස්ථිරයි. ඒ දැල සියුම් හැටියට වියලා තියෙන නිසා මේ දිය කඩਿੱත්තේ යම් තාක් ලොකු සතුන් ඉන්නවනම්, මාළුවන් කියන්නේ මාළුවන්නේ බලාපොරොත්තු වෙන ඒ වගේ මාළුව නිල්ලවන, ඒ හැම මාළුවම මේ දැලට අහුවෙලා ඉවරයි. ඒ මාළුව බේරෙන්න ඔළුව උඩට දානකොට, ඒකට උම්මුජ්ජමානා උම්මජ්ජන්ති වචන හිතන් හරි ගැඹුරුයි. මේ මාළු දැලෙන් බේරෙන්න, මේ මාළු දැල දැම්මට පස්සේ, දැන් මාළු දැලට දැම්මහම මාළුව බලන්නේ උඩට එන්න, එයින් බේරෙන්න. නමුත් හිර වෙනවා, හිර වෙනවා. ඒ හිර වෙන්නේ දැල් ඇසේ. මේ හිතා ගන්න පුළුවන් නේ මේ පින්නඳුට. එතකොට දැල් ඇස සියුම් ලෙස වියලා තියෙනවා නම් මාළුවට උඩහට එන්න බෑ. උඩහට එන්න හදනව හිර වෙනවා. උඩහන්න හිර වෙනවා. හිර වෙන්නේ කොතනින්ද? අන්න තදපි පස්සපච්චය. තදපි පස්සපච්චය. එතන හිර වෙනවා. ඒකනේ කිව්වේ අර දෘෂ්ටි හැටම දෙකම ස්පර්ශයේ ප්‍රත්‍ය කරගෙන හිටියේ ඒවයි කියලා. දැන් මේ පින්නතුන් ටිකක් තේරුම් ගන්න බලන්න මේ කියන එක. නිකන් මේ උපමාවක් උපමා අහලා ඒකට නෙමෙයි මේ ආවේ. ඉතින් මේ උපමාව කියන්නේ උපකාර කරගන්න යමකට. මේ මම කියන උපමාවකදී බුදුරජාණන්සේ දීපු පුදුම උපමාව. එතකොට මේ මාළු කාර්යයේ දැලින් බුදුරජාණන්සේ පෙන්වුම් කරන්නේ මොකද්ද? මේ දෘෂ්ටි 62 තුල මේ 62ට ඔක්කොම අහු වෙන ලෝකයේ අතීතා. ලෝකයේ ලෞකික අර ඒකයි අපි කිව්වේ. ගමරාල්ලයි ඔක්කොම දෘෂ්ටිගතිකේ. ඒ අතීත ගමරාල්ලයි දැන් ඉන්න ඇවිදුණුයි ඔක්කොම. විද්‍යාඥයනුත් ඇතුළු ඔක්කොම අහු වෙලා ඉවරයි. මොකද අර පුස්ස පුස්ස පටි සංවේදී ස්පර්ශයේ එතන ඉඳලයි ඒගොල්ලෝ කරන්නේ. ඇහැට පේන්නේ නැති එකට අනුදක්ෂණයක් දුරදක්ෂණයක් උපකාර කරනවා. ඒත් ස්පර්ශය, ඒත් ස්පර්ශය. එහෙම නේද? අනිත් ඒවා හිතට වැටෙන්න, එකපාර සාමාන්‍ය හිතට වැටෙන ටිකට ඊළඟට තර්ක විතර්ක ඔස්සේ සෑගෙන යනවා. ඒත් ඒත් ලෝකයේ කෙලවරවලත් මොකක්වත් අල්ලගන්න බෑ. තාම ඉන්නේ ලැබු ගෙඩිය ඇතුලේ. ඉතින් අන්න බුදුරජාණන්සේ පෙන්වුම් කරනවා ඒ එහෙමනම් ඊළඟට අවසාන පාඨය ඊටත් වඩා වැදගත්. ඒ විදිහට නිෂ්ප්‍රභා කළා වුණේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මෙහෙම එකක්. යතෝචකෝ භික්කවේ භික්ඛු චණ්ණං පස්ස ආයතනං සමුදයංච අත්ථගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යථා භූතං පජානාති තේ සබ්බේව ඉමේහි උත්තරීතරං පජානාති. ඒකේ තේරුම ඒ සූත්‍රය ඉවර වෙන්නේ මේ පාඨයෙන්. මහණෙනි යම් භික්ෂුවක්, මෙතන කියන්නේ රහතන් වහන්සේ කියලා හිතා ගන්න තියෙන යම් භික්ෂුවක්, මේ කියාපු ස්පර්ශ ආයතන හයෙහිම සමුදය හටගැන්මත් අත්ථගම අස්තේට යාමත් අස්සාදං ආස්වාද පක්ෂයත් ආදීනවංච ආදීනව පක්ෂයත් අන්තිමට නිස්සරණය. නිස්සරණ කියන්නේ ආයතන නිරෝධය, එයි නික්මීම කියන මෙන්න මේ කාරණා පහම යථාභූත වශයෙන් තේරුම් ගත්ත නම් අන්නේ භික්ෂුව අර කියාපු දෘෂ්ටිගතකෙන් ඔක්කොටම වඩා උත්තරීතරං පජාන උත්තරීතර ඥානෙ එතනයි. ඉතින් බුදුරජාණන් වහන්සේගේ විමුක්තිය ගැන කියනකොටත් ඔය පහ සඳහන් වෙනවා. මේ ආයතන පහ පිළිබඳව දැන් කෙනෙක් හිතන්න පුළුවන් එහෙමනම් හැමතිස්සෙම මේ අරහත් ඵල සමාපatti ඉන්නවා කියලා. නෑ, අර අවබෝධය ලබා ගත්තා, මේ ආයතන හය ඇති වෙන හැටි තේරුම් ගත්තා, මේක නැති වී යන හැටි තේරුම් ගත්තා, සමුදය අත්ථගම කියලා කියන්නේ ඊර නගින හැටි ඊර බහින හැටි කියලා හිතාගන්න, සමුදය මේ අසල ආයතන හය පැන නගින හැටි දැනගත්තා, මේක ගෙවි යන හැටි දැනගත්තා, මේ සල ආයතනේ ආස්වාද පක්ෂයත් තේරුම් ගත්තා, ආදීනව පක්ෂයක් තේරුම් ගත්තා. බුදුරජාණන් වහන්සේ දානේ වළඳනකොට රස මේ රස නහර වලින් මේ රස නහර ක්‍රියා කරනවා. එහෙම නැතුව නෙවෙයිනේ ඇහැට පේනවා රූප. ඒවයි ඇලෙන්නේ ඇති එක විතරයි. එතකොට ඒක ආස්වාද පක්ෂයක් දන්නවා, ආදීනව පක්ෂයක්. අන්තිමට නිස්සරණ. අන්න නිස්සරණ කියන එක තමයි අතීතම විශේෂ. ඒක තමයි අර රහතන් වහන්සේලාට නියම අයිති ඒ ඵල සමාපatti තත්වයයි. ඒ ඵල සමාපatti තත්වය මේ සූත්‍රවල නොයෙකුත් තැන්වල දක්වලා තියෙනවා. මහා අර බුදුරජාණන්සත් මේක ප්‍රහාලික හැටියට දක්වලා තියෙනවා. ඒක නිසාම මේ උගතුන්ට ඒක තේරුම් ගන්න බැරුව ඒ වෙනුවට මරණින් මතු නිවනක් ගැනයි මේ හැමතැනම කතා කරන්නේ. විදේශිකයින් පවා විදේශික උගතුන්. ඉතින් බලන්න කොයිතරම් මුලාවක් තුලද සම්මා දිට්ඨියක් නැණී මෙතන. ඉතින් අන්න ඒ ටික අපි පෙන්ලා දෙන්නයි මේ මෙච්චරම විශේෂුනේ. ඉතින් අර බුදුරජාණන් ප්‍රකාශ කළා වගේ ලෝකයා මේ පටිච්චසමුප්පාද ධර්මතාව තේරුම් ගන්න දක්ෂත් නැහැ. ඒ වගේම ඒ ධර්මතාව තුල තියෙන වැදගත්ම දේ තමයි නිරෝධ පක්ෂය. ඒකට ඇස වහගෙනවා, වහනවා. සමුදයෙන් සමුදයට පනිනවා. ඒකයි කියන්නේ ලෝකයා ඉන්නේ සමුදේ පක්ෂයේ කියලා. එතකොට ආර්යයන් වහන්සේලා නිරෝධය දකිනවා. නිරෝධයේ සත්‍ය ඒකේ සැපේ දකිනවා. ඒකයි. මොන් ඊළඟට අපි තව ටිකක් කියමු. ඔය අර කියාපු පස්ස පිළිබඳ කතන්තර. ඔයතෙන්දී අපි වෙන විදියක සූත්‍රයක් ඉදිරිපත් කරනවා. උන්නාබ කියලා බ්‍රාහ්මණෙක් වරක් බුදුරජාණන් වහන්සේ දකින්න ඇවිල්ලා. ඒ බ්‍රාහ්මණයා ශ්‍රද්ධාවන්ත කෙනෙකුත් නෙවෙයි වගේ. බන්තේ කියලා බුදුරජාණන්සේට ස්වාමීන් වහන්සේ කියලා ආරාධනය කරන්නේ නැහැ. භවත් ගෞතම කියලා ආමන්ත්‍රණය කළේ. මේ ප්‍රශ්නයක් අහන බුදුරජාණන් වහන්සේගෙන්. භවත් ගෞතමයේ ඉන්ද්‍රිය පහක් තියෙනවා. එක එක ඉන්ද්‍රියන්ට අයිති ගොදුරු විශේෂයන් තියෙනවා. ඒ කියන්නේ මේ ඇහැට රූප බලන්න පුළුවන් මිසක් කනින් කරන දේවල් අහන්න බෑනේ. ඒ වගේම කනට රූප බලන්න බෑ, අහන්න පුළුවන්. ඒකයි කියන්නේ මේ පංචේන්ද්‍රියන්, බාහිර පංචේන්ද්‍රියන් එක එකට අයිති වැඩ කොටස ගෝචරයක් ගොදුරු බිමක් තියෙනවා. ඒවා අඤ්ඤමඤ්ඤං ගෝචර උණුන්ගේ ගොදුරු විශේෂයන් අනුභව කරන්න බෑ. ඒ කියන්නේ ඇහැට රූප දකින්න වෑරෙන්න සද්ද අහන්න බෑ. දිවට රස විඳිනව මිසක් සද්ද අහන්න බෑ. ඒ විදිහට. ඉතින් ඒ විදිහේ ඒ එක එක පංචේන්ද්‍රියන්ගේ ස්වභාවය එහෙමයි. ඊළඟට අහනවා මේ බමුණ. කවුද මේ කියාපු ඉන්ද්‍රිය පහට පටිසරණ පිලිසරණ වෙන්නේ මොකක්ද? මේ පහට පිලිසරණ වෙන්නේ කිව්වේ මේ පහම ගිහිල්ලා එකතු වෙන්නේ කොතැනටද? ඒ වගේම තව කාරණයක් තියෙනවා. මේ පහෙන් එන ගොදුරු ඔක්කොම අනුභව කරන්න සමත් කවුද? සමහර විට බමුණ හිතනවා ඇති ආත්මය ගැන. නමුත් බුදුරජාණන් වහන්සේ මොකද කියන්නේ? මේ පංචේන්ද්‍රියන්ගෙන් එන අරමුණු අනුභව කරන්නේ මනසයි. මනසයි අර අනිකුත් හිත ගන්න පුළුවන් මේ පින්නතුන්ට. අනිත් ඇහැ කන නාසය දිව කය කියන පංචේන්ද්‍රියන්ගෙන් එන අරමුණු මනසට ඒවා ඔක්කොම භුක්ති විඳිනවා මනසට. එතකොට ඊළඟට අහනවා මේ බමුණ මනසට ප්‍රතිසරණ මොකක්ද? මනසට පිළිසරණ මොකක්ද කියලා ඇහුවාම බුදුරජාණන් වහන්සේ කියනවා මනසට පිළිසරණ සතියයි. සතියට පිළිසරණ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන සතියට පිළිසරණ විමුක්තියයි. විමුක්තියට පිළිසරණ මොකක්ද කියලා බමුණ අහනවා. විමුක්තියට පිළිසරණ නිබ්බාන කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඔන්න බමුණ අහනවා තවදුරටත්. නිබ්බාණයට පිළිසරණ මොකක්ද? ඔන්න බුදුරජාණන්සේ කියනවා බමුණෝ ඔබ මේ ඉලක්කයෙන් ඉවතට ගියා. සීමාව ඉක්මෝ ඔබේ ප්‍රශ්නේ. නිවනින් තමයි මේ මුළු මහත් බ්‍රහ්මචර්යාව කියලා කරන. නිවනින් එහා දෙයක් නැහැ කියලා ප්‍රකාශ කළා. නමුත් මහ පුදුම දෙයක් වෙලා තියෙනවා. ඒ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ බමුණ ගියාට පස්සේ සංඝයාමතුළු ප්‍රකාශ කරනවා. ඒක අහලා මේ බමුණා මාර්ගඵල ලැබූ බව ප්‍රකාශ වෙනවා. ඉතින් මේක මෙහා ගැඹුරු කාරණයක්. අපිට මෙහෙම යන්තමින් හිතා ගන්න තියෙන්නේ බමුණන්ගේ දර්ශනය අනුව වෙනස් එකක් තියෙන්නේ. ඒක ඔය හින්දු දර්ශනේ, ඒකිනුත් අපි උදෘත කියලා නොදැක්කුවත් මෙන්න මෙහෙම හිතා ගන්න. හින්දු දර්ශනේ කියනවා මේ පංචේන්ද්‍රිය තමයි බොහොම බල සම්පන්න. හැබැයි පංචේන්ද්‍රියන්ට ඉහළින් තියෙනවායි මනස. මනසට ඉහළින් තියෙනවායි බුද්ධිය. බුද්ධියට ඉහළින් තියෙනවායි ආත්මය. ඔන්න හින්දු දර්ශනේ ඉන්ද්‍රියන් පිළිබඳ අවබෝධය. ඔය භගවත් ගීතා ආදී ග්‍රන්ථවලත් ඒවා තියෙනවා. ඉතින් ඒ හින්දු දර්ශනය කියන්නේ ඒ විදිහටයි. පංචේන්ද්‍රියන්ට ඊට ඉහළින් තියෙනවා මනස. මනසට ඉහළින් බුද්ධිය තියෙනවායි, බුද්ධියට ඉහළින් ආත්මය. මෙහි ආත්මගතවක් මොකක්වත් නැහැ. ඒ වෙනුවට තියෙන සතිය. ඔන්න ඔතනින් තේරුම් ගන්න කාරණයක් තියෙනවා. ඇයි මේ ඒ සති සතර සතිපට්ඨානයේ ඒකායන මාර්ගයක් හැටියට දක්වලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ? නිවන් දක්වා යන ඒකායන මාර්ගයක් හැටියට දක්වලා තියෙන්නේ මේකයි. මනසට පිළිසරණ සති. මනසට පිළිසරණ සතියයි කිව්වේ. මොකද ඔන්න දැන් ටික ටික අපි කලින් කියාපුවත් සිහියට නගා ගන්න. මානසිකාර සම්භවා සබ්බේ ධම්මා කියලා අපි අම්මවස්තක ප්‍රකාශ කරා. හැම දෙයක්ම හටගන්නේ මානසිකාරය තුලින්, මෙනෙහි කිරීම තුලින්. මෙනෙහි කිරීම තුලින් උයි දෙයක් හටගන්නේ. ලෝකයා හිතන්නේ අරමුණ ඈත තියෙනවායි කියලා. අපි අර ගිය වර අර කලේ බින්දින උපමාව කිව්වේ ඒකයි. අර නිවන ළඟට ගියාට පස්සේ නිවන කියන සංකල්පයත් අතහරින්න වෙනවා. අර බිත්තිය ළඟට ගියාට පස්සේ ආපහු හැරෙන්නේ වෙනවාගේ. ඒ වගේ අන්තිමට තේරෙන්නේ මානසිකාර්ය තුලිනුයි මේ දෙයක් නිෂ්පාදනය වෙන්නේ. ඉතින් මේක තවත් අපි අපේම උපමාවක් ආශ්‍රයෙන් කියතොත් මේ පිණිතුන්ට අපි අර ඇඟිලි අකුණන්න කියාපු අවස්ථාවකත් මතකන්නේ ඇතිනේ. නාම ධර්ම ගැන එක එක්කෙනා විග්‍රහ කරන අපි ගැන ප්‍රශ්න කරන නිසා අපි මේ පිණිතුන්ට අභ්‍යාසයක් දුන්නා මේ ඇඟිලි පහෙන් අඳුන ගන්න වේදනා සංඥා චේතන අපස්ස මානසිකාර. ඉතින් මානසිකාර්ය තමයි මහපටැඟිල්ල. මහපටැඟිල්ල ළඟම ඉන්නේ පස්සයයි. ඔන්න දැන් ටිකක් හිතා ගන්න මේ ටික මොකද්ද කියන්නේ කියලා. එතකොට දැන් අපි කිව්වනේ පංචේන්ද්‍රියන්ගෙන් එන අරමුණු මනසට ඔක්කොම එකතු වෙලා එනවායි කියලා. මනස ඒවා භුක්ති විඳිනවා කියලා. පංචේන්ද්‍රියන්ගෙන් එන අරමුණු ඔක්කොම මනස භුක්ති විඳින්නේ ඒවා ධර්ම බවටපත් කරගෙන, දේ බවටපත් කරගෙන. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන ඒවා ඔක්කොම දේවල් බවටපත් කරගෙනයි මනස. එතකොට ඒවා දේවල් කරගන්නේ මානසිකාර්ය තුලින්. ඉතින් ඒකයි අපි අර කිව්වේ මේ බුදුරජාණන් වහන්සේ අපි අර නොයෙකුත් උපමා දැක්වුවා. මේ විසඳ ගන්න බැරි විඥාන මායාව පිළිබඳ මේ නඩුව, එහෙම නැත්නම් මේ සංසාරයේ මේ මාර්ය කරපු භීෂණ නඩුව, ඒක විසඳ ගන්න බුදුරජාණන් වහන්සේ ගත්තු මැදුම් පිළිවෙත මොකද්ද? අර විත්තිකාරීන් පස් දෙනාගෙන් ලොකුම වැඩිකාරයට සමාවත් දීලා. ලොකුම වැඩිකාරය කවුද? වේදනා සංඥා චේතන අපස්ස මනසිකාර. අර මනසිකාරයා වැරද්ද කරේ අයෝනිසෝ මනසිකාර හැටියටයි. යා රජේ වී නීතිඥ රජේ සාකිකාරය කරගත යෝනිසෝ කරගෙන යෝනිසෝ මනසිකාරය. එතකොට යෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක වෙන්නේ සතිය තුලයි. මේ මේ කියාගෙන යන ටික තේරුම් ගන්න බලන්න. එතකොට අන්න ඒක නිසා තමයි මේ විදර්ශනාව තුල යෝනිසෝ මනසිකාරයම තමයි ප්‍රඥාවේ බීජය. ඒ යෝනිසෝ මනසිකාරය සතිය උපකාර කරගෙන යන ගමන තමයි සතර සතිපට්ඨානය තුල තියෙන්නේ. සතර සතිපට්ඨානය සම්මප්පදානිය ඉද්ධිපාදයේ ඉන්ද්‍රිය බල බොජ්ජංග ඔය ඔස්සේ ගිහිල්ලා අන්තිමට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කෙලවෙරලා තමයි නිවන් කරා යන්නේ. අන්නේ බඳු ගමනක්. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ මනසට පිළිසරණ සතිය. මනසට පිළිසරණ සතිය. එතකොට ඒ සතිය හරි ආකාරය යෙදුනොත්, සම්මා සතිය හරි ආකාරය යෙදුනොත් අර විත්තිකාරයාගේ හොරේ අහුවෙනවා. අන්තිමටම අහුවෙන්නේ අර ඔක්කොම අර හතර දෙනා විතරක් නෙමෙයි වැඩිකාරයා, මානසිකාරයා තමයි ලොකුම වැඩිකාරයා. මොකද ඒ අන්තිමට අපි අර එක දේශනාවකදී කිව්වා බඩුත් එක්ක හොරු වහුණා වගේ. බඩුත් එක්ක හොරු වහුණා. මොකද්ද බඩුව? දේ. එතකොට මානසිකාරයා හදාගත්තු දේ. ඒක තුලින් තමයි මේ සංසාරය අවුල සිද්ධ වුනේ. මානසිකාරය ලෝකයා හිතන්නේ දේවල් වෙනම තියෙනවා. අපි ආයෙත් එන්නේ අපි ධම්මපද ගාථාවට. මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමය. ඒ ටික මතක් කරගන්න. එතකොට ලෝකයා කියන්නේ ලෝකයාගේ දෘෂ්ටිය ධම්ම පුබ්බංගම මනෝ. ලෝකයා අපි කලින් කිව්වනේ ලෝකයා ධම්මපදයක් ලිව්වා නම් කියන්නේ ධම්ම පුබ්බංගම මනෝ. මනසට කලින් ධර්මය තියෙනවා. ඒකනේ අර අපි අර කිව්වේ අර ඉස්සරහට යන්න යන්න කියලා. අන්තිමට යම් වෙලාවක තේරෙනවා යෝනිසෝ මනසිකාරය ආපහු වරනකොට අර සංඥාවේ මිරිඟුවේ ඔස්සේ දුවන ගමන වගේ තමයි අරමුණක් ඔස්සේ දුවන ගමන. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ ආපහු හැරෙන්න කිව්වා. යෝනිසෝ මනසිකාරය තුළින් ආපහු හැරිලා. ඒකයි අපි කිව්වේ අර මහපදාන සූත්‍රාදියේ බෝධිසත්වයන් වහන්සේලා පටිච්ච සමුප්පාදය හෙළි කරගත්තේ අද කෙළවරේ ඉඳලා ඇවිල්ලා. ජාති මරණයකට හේතුව මොකද්ද කියලා එහෙම. ඉතින් යෝනිසෝ මනසිකාරය කියන්නේ ප්‍රභව වෙන ස්ථානය කරා එන්නේ, මේ ඉන්න තැන ඉඳලා ආපස්සට එනවා. එතකොට අර නිමක් නැති කෙළවර නම් තිගමන්නේ අන්තිමට අහුවෙන්නේ අර සාකිකාරය. එහෙම නැත්නම් අර ලොකුම විත්තිකාරය කරපු වැරද්ද තමයි අන්න දෙයක් හදාගත්තු එක. එතකොට අන්න එතන තමයි ඔය කිව්වේ ධම්ම සංඥාච නිරුද්ධ විරජ්‍යති කිව්වේ. දැන් මතක් කරගන්න, මනෝචනය නිරුද්ධති ධම්ම සංඥාච විරජ්‍යති. මනසත් නිරුද්ධ වෙනවා, මනසත් නිරුද්ධ වෙනවා, ධම්ම සංඥාවත් නැකී වෙනවා. ඉන්ද්‍රිය නිරුද්ධ වෙනකොට ඒක තියෙන අරමුණත් නැකී වෙනවනේ. අර දැන් අයි මතක් කරගන්න, අර මුලින් අපි උදෘත කළ දැක්කෝ ගාතාව. එතන ඒ தත්ත්වය තමයි නිවන පිළිබඳ ප්‍රත්‍යක්ෂය. වෙන විදිහකින් කියනනම් භව නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂය. එතකොට භව නිරෝධය කියන එක වෙන ලෝකයක තියෙන විමුක්තියක් නෙවෙයි, මෙතනම විඳින අත්දකින්න ප්‍රත්‍යක්ෂයක්. ඒකම තමයි සත්‍යය, පරම සත්‍යය. ඒකම තමයි පරම සුඛය. ඒක තමයි නිබ්බාණං පරමං සුඛං කියන්නේ. එතකොට මේ පිනතුන් කල්පනා කරගන්න, මේ පැයක් තුළම අපි කියාපු කාරණාවලට සමහර විට දිග අටුවාවක් ලියන්න වෙන තරම් දේවල් කියවුනේ. මේ පිනතුන්ගේ තරමින් තේරුම් ගන්න බලන්න. ඉතින් අපි කියන්න තියෙන්නේ මේවා නිකම්ම මේ දෘෂ්ටිගතකින් විද්‍යාඥයින් කරන්න වගේ කුතුහලයක් සංසිඳුවා ගැනීම ප්‍රයත්නයක් නොවේ. මේ අපි මේ ප්‍රතිපදාවට මේකෙන් ගතියුත් ගන්න ඕනේ. ඒකයි නාර බුදුරජාණන් කිව්වේ මේ ද්වේතාව මේ කියාපු පරතරිය ගැන හිත යොදනකොට කෙලස් තවන වීරිය යුක්තව අර කියාපු ලෞකික තත්වයෙන් ඉබේටම ලෝකෝත්තර තත්වයට පත් වෙනවා. ලෞකික තත්වය අර විදිය දෙයක් නම් ලෝකයා බුදුරජාණන් වහන්සේ කියන එක අසත්‍ය. සත්‍ය මෙතනයි. අන්න එතකොට සත්‍ය කරා යනවා, අසත්‍යෙන් සත්‍යයට යනවා. අර කියාපු ඊළඟට දුක ලෝකයා සැපේ කියලා ගන්න ඒ දුක දුක් තත්ත්වයේ බව තේරුම් අරගෙන සැප නිවනේ පරම සැප හැටියට අර අපි නිවන දේශනාවල මුදු දැක්වූ ඒතං සන්තං ඒතං පණිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං. එතනම තමයි පස්සේ නිරෝධය. පස්සේ නිරෝධය මොකද? ඇසත් රූපයක් නිසා චක්කු විඥානය ඇති වෙනා වගේ මනසත් ධර්මයක් නිසායි මනෝ විඥානය තියෙන්නේ. මනසත් ධර්මයක් නිසා මනෝ විඥානය ඇති වුණාම දෙක බෙදා ගන්නවා. මනස වෙනමයි, දේ වෙනමයි කියලා ඔන්න ප්‍රපංචයට යනවා. ජමෙක් දැක්කනම් පටිච්ච සම්පන්න වශයෙන් ඒක ප්‍රත්‍යක්ෂයක් වශයෙන් වචනයක් හැටියට නේ, තර්කයක් හැටියට නේ. අර මානසිකාර්ය සියුම් කළ අන්තිම අවස්ථාවේ වැටෙන්නේ මොකද්ද? වැටෙන්නේ මොකද්ද? මනසට එන අරමුණ මනසින්ම නිර්මාණය කරගත්ත එක. ඒ වැටෙනවත් එක්කම විඥානය නිරුද්ධ වෙනවා. විඥාණයට වැඩක් නැහැ. ඊට පස්සේ විඥානය කියන්නේ දෙකක් බෙදී දෙකකට බෙදීමනේ. කොහොමද දෙකක් වෙන් කරගන්නේ? ඒකේ தත්ත්වය දැක්කට පස්සේ අර මේ මානසේ මායාව ගැන අපි අරන කිව්වේ, මායාව දැක්කට පස්සේ විඥාව නැති වෙනවනේ. ආලෝකයා අන්නේ විදිහ තමයි. ඒකයි කිව්වේ මොහඳුර තුල කොටු ඒ කතාව කිව්වේ. ඉතින් මේකෙදීන් සලක ගන්න බලන්න මේ කාරණය. ඉතින් මේ වැදගත්ම කාරණය තමයි අර බ්‍රහ්මජාල සූත්‍රය කිව්වේ. අනිත් හැම දෘෂ්ටියක්ම ලෞකික ඒ දාර්ශනිකිනුත් මේ අනිකුත් විද්‍යාඥයනුත් හැම දෙනා මේ යම් යම් දෘෂ්ටිනේ නිෂ්පාදනය කරන්නේ. ඒ ඔක්කොම පස්සපච්චා. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ සලායතන ලැබු gediyen ඉවත් වුණු මහා ලෝකෝත්තර ලෞතුරු ධර්මයක්, ලෞතුරු ප්‍රත්‍යක්ෂයක්. ඒක තුලයි, ඒක නිකම් එකක් නෙවෙයි, එතනයි ජාතියක් ජරාවත් මරණයත් ඔක්කොම නිරුද්ධ වෙන දුක් කෙලවරින් එතන. ඒකයි බුදුරජාණන් ඒසේ දුක්ඛසන්ත දුක් කෙලවරි කිව්වේ. ඉතින් මේ පින්නතුන් අන්නේ මේ අපි අද කළ දේශනාවේ ප්‍රායෝගික පැත්ත උපකාර කරගෙන මේ තමන් කරන තමන් රකින්න සීලය කරන බන් භාවනාව ඒව සාර්ථක කරගෙන අතීත ඉක්මනින් මේ ශාසන පහන් නිවෙන්න කලින් තමන් මේ බලාපොරොත්තු වෙන සංසාර විමුක්තිය සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග තුලින් ප්‍රත්‍යක්ෂ කරගන්න මේ පින්නතුන් ශක්තිය බලය ලැබේවා. ආදිකන දැන් මේ අවීචයේ සිට අකනිටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් මේ බඳු මේ ධර්ම දේශනාවේ කුසලයේ අනුමෝදන් වීමට කැමති නම් ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයේ කුසලයේ අනුමෝදන් වීම තුලින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිගින තුම මා මහණිවනි සනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇතුළු මේ ගාථා කියන්නේ ඉත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පත සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධාන්ති මමතං පදං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දික පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දික පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දික පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තා නිදුක්ඛා භයප්පත්තා නිදුක්ඛා ශෝකප්පත්තා නිශෝකා හොන්තු සබ්බේ පිපානෝ දුක්ඛප්පත්තා නින්දුඛා භයප්පත්තා නින්දා සෝකප්පත්තා නිසෝකා හන්තු සබ්බේ පිපානිනෝ පත්තා නින්දුඛා භයප්පත්තා සෝකප්පත්තා නිසෝකා හන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාග සතං සමාගමෝතු යාව නිබ්බානක ඉමිනා පුඤ්ඤ කම්මේන සතං සමාගමෝතු යාව නිබ්බානක ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ නෝතු යාව නිබ්බානපත් සබ්බීතියෝ යවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශසතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන් සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.